අද විශේෂකනු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා පුසියංකුලම මහාවිද්‍යාලයේ ආචාර්ය ඩී.ජී. කිත්සිරි ලලිත කුමාර මහත්මයාට.
ආයිබෝවන් දුවේ පුතේ, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩමේ. අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා වෙළඳාම පිළිබඳව, ඒ වගේම උපකාරක සේවාවල බැංකු සේවාව පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් අපිට ඉතිරි වෙලා තියෙනවා තව රක්ෂණ සේවාව, සංනිවේදන සේවාව සහ ප්‍රවාහන සේවාව පිළිබඳ සාකච්ඡා කරන්න. අපි බලමු මුලින්ම මේ රක්ෂණ සේවාව පිළිබඳව කොයි වගේ කරුණුද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ, අපි රක්ෂණයේ පිළිබඳව තමයි දැන් කතා කරන්න. මේ රක්ෂණයේ පිළිබඳව කතා කරනකොට මේ රක්ෂණයේ ආරම්භයේ පිළිබඳව මේ දුවල පුතාලා දැනගන්න කැමති ඇති. කොයි ආකාරයටද රක්ෂණයේ ආරම්භ වුණේ කියලා. ජාත්‍යන්තර මුහුදු වෙළඳාම, ඒ වගේම නාවික බලයේ ව්‍යාප්තිය සමග තමයි මේ රක්ෂණයේ ආරම්භ වුණේ. මුල් කාලයේ ගත්තාම ජාත්‍යන්තර වෙළඳාමේ නියලුණු නැව් මුහුදුපත් වෙලා විනාශ වුණාම ඒක මුළු අලාභයේම නැව් හිමියා විසින්ම විඳ දරා ගන්න වුණා. ඒ අලාභය නැව් හිමියන්ට තනිව විඳ දරා ගන්න බැරි වීම නිසා සියලුම නැව් හිමියන්ගේ දායකත්වයෙන් අර මුදලක් පිටවා ගත්තා. ඒ මගින් අර මුදලට දායක වුණ අයට අලාභ පියවන්න ගිවිසුම් ඇති කරගත්තා. එකඟතාවයන් ඇති කරගත්තා මේ අලාභ සිදුණු නැව් හිමියන්ට. ඒ කියන්නේ නැව අලාභානියට පත් වුණාම ඒ අලාභය පියවා ගන්න මුදල් දෙන බවට ඒ අර මුදලින් පොරොන්දු ඇති කරගත්තා, ගිවිසගත්තා. හැබැයි සෑම නැව් හිමියෙක්ම මේ අර මුදලට දායක වුණේ කිසියම් සුළු මුදලක් මාසිකව ගෙවීමෙන්. ඒ නිසා වාරිකය ගෙවීම අපහසුුනෙත් නැහැ. ඒ වගේම තමයි ඉඳහිට අලාභ හානිවලට ගොදුරුවන නැව් සඳහා ඒ අලාභයේ පේවීමට ප්‍රමාණවත් වන්දි මුදලක් දෙන එක ඒ අර මුදලෙන් කිසි අපහසුතාවයක් ඇති වුනෙත් නැහැ. ඒ නිසා තමයි මේ මුහුදු වෙළඳාමේ නිලලා ඉන්න නැව් හිමියන් මුහුණ දුන් අවදානම් පිළිබඳ බිය නැති වෙලා ගියේ. ජාත්‍යන්තර මුහුදු වෙළඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වුණෙත් ඒ නිසා. පසු කාලයකදී ඒකට මේ භාණ්ඩ තොග යවන වෙළඳුණු අර මුදලට දායක වුණා. ඒතර බලන්න මේ රක්ෂණ ක්‍රමයක් තිබුණ නැත්තම් මේ දියුණු ව්‍යාපාර ඇති නොවෙන්න ඉඩ තිබුණා. මේ මුහුදු රක්ෂණයේ වැදගත්කම අවබෝධ වීමත් එක්ක එනම් පස්සේ වෙනස් ශේෂ්ත්‍ර කරා මේ රක්ෂණය ඉක්මනින්ම ව්‍යාප්ත වුණා. එන වර්තමාන වෙනකොට බලන්නකෝ දුවේ පුතේ, ගිනි රක්ෂණය, ජීවිත ආරක්ෂණය, රථ වාහන රක්ෂණය, සොරබිය රක්ෂණය, ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන් වගේම ඒ පවුල්වල සමාජිකයන්ගේ දියුණු තත්ත්වය නගා සිටවන්න අර අග්‍රහාර රක්ෂණය කියන එහිකුත් ඇති වුණා. ඒ රක්ෂණය තුළින් රාජසේවයේ නියැලලා ඉන්න පුජ්‍යලයන්ට ඒ වගේම ඒ අයගේ යැපෙන්නන්ටත් සියලු වෛද්‍ය ඊළඟට හදිසි අනතුරු ඒ වගේ මරණ සඳහා හිමිකම් මේ රක්ෂණයෙන් ගෙවනවා. ඒ විතරක් නෙමෙයි. ඇයි ඔබලාගේ සම්බන්ධව රක්ෂණයක් තියෙනවනේ. සුරක්ෂා සිසු රක්ෂණය අනබන් මේ විදිහට වර්තමානයේ දක්වා රක්ෂණය විවිධ ආකාරයෙන් ව්‍යාප්ත වුණා. එහෙනම් එහෙම ව්‍යාප්ත වුණු රක්ෂණය පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඕනෑම තරාතිරමකට අයත් උජ්ජලයකට වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරවලටත් එහෙනම් විවිධ අවදානම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අවදානම් කවර අවස්ථාවක ඒ වගේම කවර මොහොතක සිදුවනවද කියලා කාටවත් කියන්න බෑ. දැන් හදිස්සි ගිනි ගැනීම, සුලිසුලම්, ගම් වතුර, සුනාමි, හදිසි අනතුරු මේ වගේ දේවල් පිළිබඳව කාටවත් කියන්න බෑ. කොයි අවස්ථාවක, කොයි මොහොතක, කොයි ආකාරයෙන් ඇති වෙනවද කියලා. එහෙනම් බලන්න මේ අවදානම් සම්බන්ධයෙන් අපිට එහෙනම් වැඩිදුර සාකච්ඡා කරන්න පුළුවන් මේ මොන වගේ අවදානම්ද ඇති වෙන්නේ කියන එක පිළිබඳව. ඊට ඉස්සෙල්ලා දුවේ පුතේ අපි බලමු මේ රක්ෂණයේ පදනම අවදානම් ඒකරාශී කිරීම කියලා අපි කියනවා. එහෙනම් අර මම කලින් කිව්වා වගේ අවදානම ගැන කියවනවානේ. ඒ කියන්නේ විවිධ අවදානම් වලට මුහුණ දීමට සිදු වෙනවා කියලා අපේක්ෂා කරන අය ගෙවන වාරික වලින් පොදු අරමුදලක් ඇති වෙලා එම අවදානම් වලට නිශ්චිත වශයෙන්ම මුහුණ දෙන අයට වන්දි ගෙවීම රක්ෂණයෙන් සිද්ධ වෙනවා. ඒ සියලු දෙනාගේ අවදානම් ඒ කියන්නේ රක්ෂණ අරමුදල් වෙත ඒකරාශී වෙන නිසා තමයි කියන්නේ රක්ෂණය අවදානම් ඒකරාශී කිරීමක් විදිහට සැලකන්නේ. එහෙනම් දෙවියපුතේ අපි බලමු මේ රක්ෂණයේ බිහිවීමේ අරමුණ මොකද්ද කියලා. පුජ්‍යලයකට වෙන්න පුළුවන්, කිහිප දෙනෙකුට වෙන්න පුළුවන්, අපහසුවෙන් විදදරා ගැනීමට සිදුවන මූල්‍ය අලාභ, එම රක්ෂණ අරමුදල් සහභාගී වන පිරිස අතර බෙදා හැරීම තමයි මේ රක්ෂණයේ බිහිවීමේ අරමුණ වෙලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද රක්ෂණය ඇති වුණේ කියලා ආරම්භයේ පිළිබඳව, පසුබිමුණ හේතු පිළිබඳව දැන් දූල පුතාලා එක්ක සාකච්ඡා කරන නිසා දන්නවා තමයි. ඊළඟට අවදානම් ඒකරාශී කිරීම ගැන සාකච්ඡා කරා. ඒ වගේම අරමුණ පිළිබඳව කතා කරා. එහෙනම් අපි බලමු රක්ෂණය කියන්නේ මොකද්ද කියලා. අවදානම් ඒකරාශී කර එක් පාර්ශ්වයකට සිදුවන හානිය හෝ පාඩුව සාමූහිකව බෙදා ගැනීම තමයි රක්ෂණය කියන්නේ. ඒක දෙපාර්ශ්වයක් අතර ඇතිවන ගිවිසුමක්. එත තමන්ට රක්ෂණය කියලා මොකද්ද කියලා ඇහුවාම තමන්ට ලියන්න පුළුවන් අවදානම් ඒකරාශී කර එක් පාර්ශ්වයකට සිදුවන හානිය හෝ පාඩුව සාමූහිකව බෙදා ගැනීම තමයි එහෙනම් රක්ෂණය කියන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ රක්ෂණයේ අවශ්‍යතාව මොකද්ද කියලා. අනපේක්ෂිත සිදුවීම් වලින් ජීවිත හා දේපොළවලට සිදුවන හානි සඳහා මූල්‍යමය රැකවරණයක් ලැබීම තමයි රක්ෂණයේ අවශ්‍යතාවය. එතකොට ජීවිතවලට වෙන්න පුළුවන්, දේපොළට වෙන්න පුළුවන්, ඒ සිදුවන හානි සඳහා මූල්‍යමය රැකවරණයක් ලැබෙනවා රක්ෂණය. මේ රක්ෂණයේදී මේ රක්ෂණ ගිවිසුමට සම්බන්ධ වන පාර්ශව ඉන්නවා. අපි ප්‍රධාන වශයෙන් පාර්ශව තුනක් හඳුනා ගන්නවා. එක පාර්ශ්වයක් තමයි පළමු පක්ෂය. මේකට අපි කියනවා, මේ පාර්ශ්වයට අපි කියනවා රක්ෂිතයා කියලා. ඒ කියන්නේ රක්ෂණ ආවරණය ලබන පාර්ශ්වය තමයි රක්ෂිතයා, නැත්තම් පළමු පක්ෂය වෙන්නේ. ඊළඟ පාර්ශ්වය තමයි අපි ඒකට කියනවා දෙවන පක්ෂය කියලා, නැත්තම් රක්ෂකයා කියලත් කියනවා. රක්ෂණ ආවරණය ලබා දෙන පාර්ශ්වය නැත්තම් රක්ෂණ ආයතනය, නැත්තම් සමාගම අපි කියනවා දෙවන පක්ෂය, නැත්තම් රක්ෂකයා කියලා. ඊළඟ පාර්ශ්වය තමයි අපි ඒකට කියනවා තෙවන පක්ෂය කියලා. තෙවන පක්ෂය. ඒ කියන්නේ රක්ෂණ කිවිසුමෙන් බලපෑමක් වන අනෙක් සියලු පාර්ශ්ව තමයි අපි කියන්නේ තෙවන පක්ෂය කියලා. උදාහරණයක් ගත්තාම, වාහනයක් රක්ෂණය කරාම පාරේ ගමන් කරන අනෙක් වාහන වගේම මගීන් තමයි මේ තෙවන පක්ෂයට අයිති වෙන්නේ. එහෙනම් දුවේ පුතේ, අපි ඉගෙන ගත්තා රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව තුනක් පිළිබඳව. ඊළඟට මෙතනදී වැදගත් එකක් තමයි රක්ෂණ මූල ධර්ම. රක්ෂණ ව්‍යාපාරයේ ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍යම තිබිය යුතු ගුණාංග, නැත්නම් මූල ධර්ම අපි මෙතනදී ප්‍රධාන හැටියට තුනක් ඉගෙන ගන්නවා. හැබැයි උසස් පෙළ කරන, ව්‍යාපාර අධ්‍යයනය කරන දූ දරුවන් නම් හයක් ඉගෙන ගන්නවා. හැබැයි මතක තියාගන්න, දුවල පුතාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී මූල ධර්ම තුනයි. එහෙනම් එක මූල ධර්මයක් තමයි රක්ෂ හිමිකම. තව මූල ධර්මයක් තමයි උපරිම විශ්වාසය. තව මූල ධර්මයක් තමයි හානි පූර්ණය. එන රක්ෂණ සේවාව මේ රක්ෂණ මූල ධර්ම මත ගොඩ නැගිලා තියෙනවා. තමන්ට ප්‍රමාණවත් මේ රක්ෂණ මූල ධර්ම තුන ඉගෙන ගත්තාම විභාගයට ප්‍රමාණවත් වෙනවා. අපි එහෙනම් දුවේ පුතේ බලමු, රක්ෂ හිමිකම කියන්නේ මොකද්ද කියලා. ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීමට යම් පාර්ශ්වයකට තියෙන නීත්‍යානුකූල අයිතිය තමයි අපි කියන්නේ රක්ෂ හිමිකම කියලා. මෙතෙන්දී දේපල හෝ ජීවිතයේ පැවතීමෙන් ආර්ථික වාසියකුත්, ඒ විනාශ වීමෙන් ආර්ථික අවාසියකුත් සිදු විය යුතුයි. ඒ නිසා තමයි දුවේ පුතේ මේ රක්ෂණය කිව්වහම තම අපිට තව නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. යම් විෂය වස්තුවක් පැවතීමෙන් ආර්ථිකමය වාසියකුත්, එහි අහිමි වීමෙන් ආර්ථිකමය අවාසියකුත් ඇතිවන ඕනෑම දෙයක් සම්බන්ධව ඇති හිමිකම රක්ෂ හිමිකම කියලා. නමුත් තමන්ට අර මම මුලින් කිව්ව නිර්වචනය විභාගයේදී ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීමට යම් පාර්ශ්වයකට ඇති නීත්‍යානුකූල අයිතිය. ඒ අර්ථකථනය තමන්ට ප්‍රමාණවත්. අපි උදාහරණ හැටියට ගත්තහම, ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර එකිනෙකාගේ ජීවිතය පිළිබඳව රක්ෂණය කරන්න පුළුවන්, තමන්ගේ ජීවිතය පිළිබඳව රක්ෂණය කරන්න පුළුවන්, දේපල රක්ෂණයේදී ඒ දේපලෙහි නීත්‍යානුකූල අයිතිකරුට ඒ දේපල රක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ණය දුන් තැනැත්තෙකුට දෙන ලද ණය ප්‍රමාණය දක්වා ණය ලබාගත් තැනැත්තාගේ ජීවිතය රක්ෂණය කිරීමට හැකියාවක් තියෙනවා. හරි, දැන් එහෙනම් දූල පුතාලා රක්ෂ හිමිකම කියන මූලධර්මය ගැන හඳුනගත්තා. එහෙනම් අපි ඊළඟ මූලධර්මය පිළිබඳව ගමු. අපි කිව්වේ උපරිම විශ්වාසය. රක්ෂණ ගිවිසුමට එළඹෙන දෙපාර්ශ්වයම, ඒ කියන්නේ රක්ෂිතයා හා රක්ෂකයා කියලා අපි ඉගෙන ගත්තානේ. එම ගිවිසුමට අදාළ සියලු තොරතුරු නිවරදිව ඕනවුන්ට හෙළිදරව් කළ යුතු බව මේ උපරිම විශ්වාසයේ මූලධර්මයෙන් අදහස් කරනවා. ඒ කියන්නේ රක්ෂිතයා හා රක්ෂකයා අතර රක්ෂණ ගිවිසුමට අදාළ වැදගත් තොරතුරු හෙළිදරව් කරන්න ඕනේ. මේ උපරිම විශ්වාසයේ කඩ වුණාම රක්ෂණ ගිවිසුම අවලංගු කිරීමේ නීතියානුකූල අයිතිය දෙපාර්ශ්වයටම හම්බෙනවා. එහෙනම් ඒ රක්ෂණ ගිවිසුම ඇති කර ගැනීමට අවශ්‍ය කරන තොරතුරු දෙපාර්ශ්වයම හෙළිදරව් කරන්න ඕනේ. ඒ තුළින් විශ්වාසය ගොඩ නැගෙනවා. ඊළඟ මූලධර්මය තමයි හානිපූර්ණය. රක්ෂිත දේපලකට යම් හානියක් සිදු වුණොත් ඒ හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට සරලන වන්දියක් පමණක් ගෙවිය යුතු කියලා කියන්නේ මේ හානිපූර්ණ මූලධර්මයේ. ඒ කියන්නේ සිදු වූ හානියට සරලන වන්දියක් පමණක් ගෙවීම සිද්ධ වෙනවා මේ මූලධර්මයේ අනුව. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න, හානිපූර්ණ මූලධර්මය ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ජීවිත රක්ෂණයට මේ හානිපූර්ණ මූලධර්මය අදාළ වෙන්නේ නැහැ. අපි මේ හානිපූර්ණ මූලධර්මයට උදාහරණයක් අරගමු. රුපියල් 250,000 වටිනා යතුරු පැදියක් ඒ වටිනාකමට රක්ෂණය කර තියෙන වෙලාවක රුපියල් 75,000 හානියක් සිදු වන අවස්ථාවක වන්දි මුදල් ලෙස ලබා ගන්න පුළුවන් වෙන්නේ උපරිම වටිනාකම රුපියල් 75,000 මුදලක් පමණයි. බලන්න, අර හානියට සරලන වන්දියක් පමණයි එතනින් ගෙව්වේ. එතනදී රුපියල් 250,000 ගෙව්වේ නෑ. ගෙව්වේ හානි වුණේ කීයද? 75,000යිනේ. එහෙනම් රුපියල් 75,000 විතරයි ගෙව්වේ. එහෙනම් ඒක තමයි හානිපූර්ණ මූලධර්මය කියලා කියන්නේ. එහෙනම් මූලධර්ම තුන දැන් දුල පුතාලා දන්නවා. අපි බලමු මෙතෙන්දී ජීවිත රක්ෂණය පිළිබඳව. අපි ජීවිත රක්ෂණය, දේපල රක්ෂණය පිළිබඳව මේ කොටසේදී ඉගෙන ගන්නවා. එහෙනම් අපි බලමු ජීවිත රක්ෂණය. මේ ජීවිත රක්ෂණයට සමහර අවස්ථාවල ජීවිත ආරක්ෂණය නැත්නම් පුජ්‍යල ආරක්ෂණය කියලත් කියනවා. එහෙනම් පුජ්‍යලයකට ජීවිතය හා සම්බන්ධව සිදුවෙන්න පුළුවන් හානි වෙනුවෙන් සිදු කරනු ලබන රක්ෂණය තමයි අපි කියන්නේ ජීවිත රක්ෂණය කියලා. එහෙනම් ජීවිතවලට සිදුවෙන්න පුළුවන් අවදානම සම්බන්ධයෙන් වන රක්ෂණය තමයි එහෙනම් ජීවිත රක්ෂණය කියලා කියන්නේ. මේ ජීවිත රක්ෂණයේදී අතුරු ආවරණයක් විදිහට ඒ ජීවිත රක්ෂණ ගිවිසුමට ඇතුළත් කරන්න පුළුවන් පුජ්‍යලයන්ට සිදුවන හදිසි අනතුරු, ඒ වගේම සෞඛ්‍ය ගැටලු, ඒ වගේම සත්කම්හා රෝවල් ගාස්තු ආදී ආවරණය කරගන්න පුළුවන් අතුරු ආවරණයක් විදිහට. ඊළඟට දුවේ පුතේ අපි බලමු ජීවිත රක්ෂණයේ තියෙන වැදගත්කම. ඉතිරි කිරීමේ ක්‍රමයක් ලෙස හරි ආයෝජන මාර්ගයක් ලෙස හරි යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔප්පුව කල්පිරණතෙක් ජීවත් වුනොත් රක්ෂිත මුදලත් ඒ වගේම අනිකුත් ප්‍රතිලාභත් රක්ෂිතයාට ලබා ගන්න පුළුවන්. තව වැදගත්කමක් තමයි රක්ෂිතයා අකල් මරණයකට පත් වුනොත් නම් කරන ලද අයට වන්දි ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. තව වැදගත්කමක් තමයි දූ දරුවන්ගේ විවාහ, ඒ වගේම අධ්‍යාපන කටයුතු වලදී මූල්‍ය සහන ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. තව වැදගත්කමක් තමයි මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙසත් භාවිතා කරන්නත් පුළුවන්. ඒ තමයි ජීවිත රක්ෂණයේ තියෙන වැදගත්කම. එහෙනම් අපි බලමු දුවේ පුතේ අපි ජීවිත රක්ෂණය පිළිබඳව කතා කරානේ. එහෙනම් ඊළඟට බලමු දේපොළ රක්ෂණය පිළිබඳව. දේපොළ රක්ෂණය කියලා කියන්නේ ගොඩනැගිලි, යාන්ත සූත්‍ර, රථ වාහන, බඩුතොග වගේ දේපොළ වලට සිදු වෙන්න පුළුවන් අවදානම් ආවරණය කිරීම වෙනුවෙන් ලබා ගන්නා රක්ෂණය තමයි අපි කියන්නේ දේපොළ රක්ෂණය කියලා. එහෙනම් දේපොළ වලට සිදු හැකි අවදානම් රක්ෂණය තමයි එහෙනම් දේපොළ රක්ෂණය කියලා කියන්නේ. ඊට මේ දේපොළ රක්ෂණය සඳහා රක්ෂණ ආයතනය විසින් විවිධ රක්ෂණ ඔප්පු වර්ග හඳුන්වලා දීලා තියෙනවා. ගිනි රක්ෂණ ඔප්පු, රථ වාහන රක්ෂණ ඔප්පු, සොරබිය රක්ෂණ ඔප්පු, මුහුදු රක්ෂණ ඔප්පු, ස්වභාවික විපස් සඳහා රක්ෂණ ඔප්පු, මෙන්න මේ වගේ රක්ෂණ ඔප්පු හඳුන්වා දීලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ දේපල රක්ෂණයේ තියෙන වැදගත්කම. අපි කලින් කිව්වා ජීවිත රක්ෂණයේ තියෙන වැදගත්කම. දැන් එහෙනම් අපි බලන්නේ දේපල රක්ෂණයේ තියෙන වැදගත්කම. ව්‍යාපාරට සිදුවිය හැකි විවිධ අවදානම් තුලින් පැන නගින මූල්‍ය අලාභ ආවරණය කරගන්න පුළුවන් වෙනවා. උදාහරණ හැටියට ගිනි උවදුරු, සොර සතුරු උවදුරු, වෘත්තියමේ අනතුරු සඳහා මේ මූල්‍යමය අලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව වැදගත්කමක් තමයි ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යාමට උපකාරී වෙනවා. ඒ කියන්නේ උදව් වෙනවා. ව්‍යාපාරිකයන්ට දැරීමට සිදුවන විශාල පාඩුවක් සඳහා රක්ෂණයෙන් වන්දි ලබා ගන්න පුළුවන් නිසා ව්‍යාපාරයේ යථා තත්ත්වයට පත් කරලා ඒකේ කටයුතු නැත්නම් ව්‍යාපාරයේ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට උදව් වෙනවා මේ දේපල රක්ෂණය. ඊළඟ දවසේ අපි තව වැදගත්කමක් හැටියට මේ දේපල රක්ෂණය ගන්න පුළුවන් දේශීය වගේම විදේශීය වෙළඳාම් කටයුතු වලදීත් උපකාරී වීම අපිට ගන්න පුළුවන් තව දේපල රක්ෂණයේ වැදගත්කමක් හැටියට. උදාහරණ ගත්තාම මුහුදු උවදුරු රක්ෂණය, බඩුතොග රක්ෂණය, අපනයන ණය රක්ෂණය, මාර්ගස්ත මුදල් රක්ෂණය උදාහරණ හැටියට කියන්න පුළුවන්. අපි තව වැදගත්කමක් ගමු. සේවකයන්ගේ වගේම පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මේ දේපල රක්ෂණය වැදගත් වෙනවා. නිදසුනක් හැටියට සේවයා විසින් සේවකයන් වෙනුවෙන් ලබා ගන්නා සමූහ ජීවිත රක්ෂණ ඔප්පු, ඒ වගේම නිෂ්පාදිත භාණ්ඩ වගකීම් රක්ෂණය සඳහන් කරන්න පුළුවන්. එහෙනම් අපි දීපිතේ දැනගත්ත ජීවිත රක්ෂණයේ තියෙන වැදගත්කම වගේම එහෙනම් දැන් අපි හඳුනගත්ත දේපල රක්ෂණයේත් වැදගත්කම පිළිබඳව. එහෙනම් මේ විදිහට ජීවිත රක්ෂණය පිළිබඳව දේපල රක්ෂණය පිළිබඳව කතා කරනකොට තමන්ට හිතෙන්න පුළුවන් එහෙනම් මේ සියලුම අවදානම් රක්ෂණය කරන්න පුළුවන් කියලා. මතක තියාගන්න රක්ෂණය කරන්න බැරි අවදානුත් තියෙනවා කියලා. උදාහරණ හැටියට ගත්තාම ව්‍යාපාරයේ පාඩු ලබන එක, ඒ වගේම ස්වභාවික හේතුන් නිසා ඇතිවන ඔය ෂේවීම්, යල්පැනීම්, වාෂ්පවීම් වගේ අවදානම්, ඒවත් රක්ෂණය කරන්න බැරි අවදානම්. තව ගත්තාම තමන්ගේ හැකියාව සත්‍ය මත තීරණය වන අවදානම්, විභාගයේ අසමත් වීම, ආදරේ අහිමි වීම, ඒ වගේ දේවලුත් රක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේ මෝස්තර වෙනස් වීම නිසා සිදුවන අවදානම්, ඒවත් රක්ෂණය කරන්න බැරි අවදානම් වලට උදාහරණ කීපයක්. එහෙනම් දැන් තමන්ට තේරෙන ඇති හැම අවදානමක්ම රක්ෂණය කරන්න බැහැ කියලා. එහෙනම් දුවේපති අපි බලමු මේ දේපල රක්ෂණය පිළිබඳව, ජීවිත රක්ෂණය පිළිබඳව කතා කරපු නිසා මේ ජීවිත රක්ෂණයයි දේපල රක්ෂණයයි තියෙන රක්ෂණය අතර තියෙන වෙනස්කම් පිළිබඳව. අපේ ගමකෝ ජීවිත රක්ෂණයේ, ඒ කියන්නේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම පුජ්‍යලාගේ කැමැත්ත වගේම ගෙවීමේ හැකියාව මත තීරණය වෙනවා ජීවිත රක්ෂණයේදී. නමුත් දේපල රක්ෂණයේදී රක්ෂණ ඔප්පුවේ වටිනාකම දේපල වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ. තව වෙනස්කමක් බලමුකෝ. ජීවිත රක්ෂණ ඔප්පුව පවරන්න බෑ. නමුත් දේපල රක්ෂණ ඔප්පුව පවරන්න පුළුවන්. ඒ වගේම හානියක් සිදු වුණාම වන්දි ලබා දෙන වගේම හානියක් සිදු වුනේ නැත්නම් ගෙවලද මුදල ආපසු ලබා දීමක් කරනවා ජීවිත රක්ෂණයේදී. ඒ කියන්නේ ආපහු ඒ මුදල් ලබා ගන්න පුළුවන්. නමුත් දේපල රක්ෂණයේදී හානිය සිදු වුනොත් විතරයි හානියේ ප්‍රමාණයට වන්දි ගෙවන්නේ. ඒ වගේම තමයි හානි පූර්ණ මූලධර්මය ජීවිත රක්ෂණයට බලපාන්නේ. දේපල රක්ෂණයට හානි පූර්ණ මූලධර්මය බලපානවා. ජීවිත රක්ෂණයේදී වෙනත් ප්‍රතිලාභ, ওই ප්‍රසාද දීමනා වගේ ප්‍රතිලාභ ලැබෙනවා. හැබැයි දේපල රක්ෂණයේදී අනිකුත් ප්‍රතිලාභ හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජීවිත රක්ෂණය දිගු කාලීනයි, දේපල රක්ෂණය කෙටි කාලීනයි. එහෙනම් දැන් තමන්ට අවබෝධ වෙන්න ඇති රක්ෂණය කියන්නේ මොකක්ද? ඒතර ඒ රක්ෂණය සම්බන්ධ පාර්ශ්ව ගැන, ඊළඟ ජීවිත රක්ෂණය, දේපල රක්ෂණය, එතකොට විවිධ රක්ෂණ ඔප්පු වර්ග හඳුනාගත්තා, ඒ වගේම රක්ෂණ මූලධර්ම හඳුනාගත්තා. එහෙනම් දුවේපතේ අපි මේ උපකාරක සේවාවල ඊළඟ කොටසට යමු. සන්නිවේදන සේවාව පිළිබඳව කරුණු දැනගන්න. එහෙනම් සන්නිවේදනයේ සම්බන්ධයෙන් තමයි දීපිතේ ඊළඟට අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් මුලින්ම බලමු මොකද්ද මේ සන්නිවේදනය කියලා කියන්නේ. පණිවිඩ, තොරතුරු හා අදහස් පාර්ශවයන් අතර යම් මාධ්‍යයක් මගින් හුවමාරු කර ගැනීම තමයි අපි කියන්නේ සන්නිවේදනය කියලා. එතකොට පණිවිඩ තොරතුරු ඒ වගේම අදහස් මේ දෙපාර්ශවයක් අතර කිසියම් මාධ්‍යයක් මගින් හුවමාරු කර ගන්නවා. ඒක තමයි සන්නිවේදනය කියන්නේ. මේ ව්‍යාපාර කටයුතු සඳහා සන්නිවේදනයේ ඉතාමත් වැදගත් වෙනවා. ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට සන්නිවේදනයේ හුඟක් වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු සන්නිවේදනයේ තියෙන වැදගත්කම. ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්න උදව් වෙනවා. තව වැදගත්කමක් තමයි ව්‍යාපාරට සම්බන්ධ විවිධ පාර්ශ්ව වෙත තොරතුරු ලබා දීමටත් උදව් වෙනවා. ඒ වගේම තමයි විවිධ තීරණ ගැනීම සඳහා තව වැදගත්කමක් තමයි අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා උදාහරණයක් හැටියට ප්‍රචාරණේ වර්තමානයේ තුල මේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ඒ පිළිබඳව පාරිභෝගිකයන්ට දැනුවත් කරන්න ඕන. අනේ ප්‍රචාරණේ සන්නිවේදනයේ වැදගත් වෙනවානේ. තව කරුණක් හැටියට සේවය සේවක සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම සඳහා ආයතනයක් ගත්තාම අයිතිකරුවන් සේවයන් ඉන්නවා. ඒ වගේම වැඩ කරන සේවකයන් ඉන්නවා. ඒ අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න සන්නිවේදනය වැදගත් වෙනවා. එහෙනම් මේ ආයතනයක සන්නිවේදනයේ සිදුවන ආකාර තියෙනවා. අපිට එතනදී ප්‍රධාන කොටස් දෙකක් හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනය විසින් සම්බන්ධතා පවත්වන විවිධ පාර්ශ්ව පදනම් කරගෙන සන්නිවේදනයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අභ්‍යන්තර සන්නිවේදනය. අනිත් එක තමයි බාහිර සන්නිවේදනය. එහෙනම් දුවේ පුතේ අපි බලමු මොකද්ද මේ අභ්‍යන්තර සන්නිවේදනය කියන්නේ කියලා. අභ්‍යන්තර සන්නිවේදනය කියලා කියන්නේ ආයතනයේ තුල විවිධ පාර්ශ්ව අතර, අන්න බලන්න ආයතනයේ තුල විවිධ පාර්ශ්ව අතර විවිධ මාධ්‍ය හරහා පණිවිඩ, තොරතුරු, ඒ වගේම අදහස් හුවමාරු කර ගැනීම තමයි අපි කියන්නේ අභ්‍යන්තර සන්නිවේදනය කියලා. එහෙනම් අභ්‍යන්තර කියලා කියන්නේ ආයතනයේ තුල කියන එක. එහෙනම් පාර්ශ්ව ගැන කියුණා සන්නිවේදනයේ සිදුවන. එහෙනම් අභ්‍යන්තරය ගැන කතා කරනකොට දන්නෝ ඔය පරිසරය පිළිබඳව කතා කරනටත් ඉගෙනගෙන තියෙනවා. අයිතිකරුවන්, කලමනාකරුවන්, ඒ වගේම අනිකුත් සේවකයන් අතර තමයි මේ අභ්‍යන්තර සන්නිවේදනයේ සිද්ධ වෙන්නේ. එතකොට මේ සන්නිවේදනයේ සිදුවන වාර ගන්න වැඩි. අපි බාහිර සන්නිවේදනයත් එක්ක බලනකොට අභ්‍යන්තර සන්නිවේදනය සිදුවන වාර ගන්න වැඩි. ඒ කියන්නේ ව්‍යාපාරයේ කටයුතු ඉටු කර ගැනීම සඳහා අභ්‍යන්තර සන්නිවේදනයේ අත්‍යවශ්‍ය වෙන නිසා තමයි මේ වාර ගන්න වැඩි වෙන්නේ. ඒ වගේම තමයි සන්නිවේදනයේදී හුඟක් වෙලාවට යවන්නා හා ලබන්නා අතර දුර ප්‍රමාණය අඩුයි. අන්න අභ්‍යන්තර සන්නිවේදනයේ තුල ගත්තාම එහෙනම් ඒ යවන්නා හා ලබන්නා අතර දුර ප්‍රමාණය අඩුවීමත් අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් මේ අභ්‍යන්තර සන්නිවේදනයේදී සන්නිවේදන මාධ්‍ය වගේම අපිට ක්‍රම හඳුනා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එහෙනම් අයිතිකරුවන්, කලමනාකරුවන්, ඒ වගේ අනිකුත් සේවකයන් අතර කොයි ආකාරයේද මේ සන්නිවේදනය සිද්ධ වෙන්නේ කියන එක. එහෙනම් මොන වගේ මාධ්‍යද භාවිතා කරන්නේ? ඒ මාධ්‍ය සඳහා මොන වගේ ක්‍රමද යොදාගන්නේ කියන එක ඊළඟට බලමු. අපි සන්නිවේදන මාධ්‍යයක් හැටියට ගත්තාම වාචික ගන්න පුළුවන්. එතනදී බලන්න ආයතන තුළ රැස්වීම්, ඒ වගේම සාකච්ඡා, වැඩමුළු සම්මන්ත්‍රණ කරනවානේ. අන්න වාචික සන්නිවේදන ක්‍රමයව. තව එකක් තමයි ලිඛිත. කියන්නේ ආයතන වල ලිපි, දැන්වීම්, ඊළඟට දැන්වීම් පුවරු, ඒ වගේම වාර්තා, අත්පත්‍රිකා බෙදා හරින්න පුළුවන්. අන්න ලිඛිත සන්නිවේදන ක්‍රම. තව මාධ්‍යයක් තමයි විද්‍යුත්. අපි හඳුනා ගන්නවා සන්නිවේද මාධ්‍ය හැටියට විද්‍යුත්. ඒ සිද්ධවන ක්‍රම තමයි සන්නිවේද ක්‍රම තමයි ශබ්ද වාහිනී, දුරකථන, ඊමේල්, ඉන්ටර්කොම්, ඒ විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය සඳහා සන්නිවේදන ක්‍රම. ඒ වගේම තමයි සංඥා හා සලකුණු. අනිත් සන්නිවේදන මාධ්‍ය තමයි සංඥා හා සලකුණු. ඔය දැකලා ඇති ආයතනය තුළ මාර්ග සංඥා තියෙනවා, විවිධ සංකේත, ඒ වගේම සලකුණු දකින්න තියෙනවානේ. ඒ අංශ වලට යන ආකාරය පිළිබඳව මාර්ගය දක්වලා තියෙන්න පුළුවන්. අන්න මේ මේ අභ්‍යන්තර සන්නිවේදනය ඒ ආකාරයට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි හඳුනාගත්තා අභ්‍යන්තර සන්නිවේදනය. එහෙනම් ඊළඟ සන්නිවේදනය තමයි බාහිර සන්නිවේදනය. එහෙනම් අර විදිහටම අභ්‍යන්තර සන්නිවේදන වගේම බලමු අපි බාහිර සන්නිවේදනය කියන්නේ මොකද්ද, ඒක සම්බන්ධ පාර්ශව කොයි වගේ මාධ්‍යද, ඒ සඳහා සන්නිවේදන යොදා ගන්නා ක්‍රම මොනවද කියලා දෙපිට අපි ඊළඟට බලමු. ව්‍යාපාර ආයතනයක් බාහිර පුජ්‍යලයන් හා බාහිර ආයතන සමග පණිවිඩ, තොරතුරු හා අදහස් හුවමාරු කරගන්න එක තමයි අපි කියන්නේ බාහිර සන්නිවේදනය කියලා. සන්නිවේදනයේ සිදුවන පාර්ශ්ව එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ අර අපි කලින් එකේදී හඳුනාගත්තා වගේ. විවිධ ගනුදෙනු කරුවන්, ඒ වගේම සැපයුම් කරුවන්, සිල්ලර හා තොග වෙළෙන්දු, නියෝජිතයන් වැනි පුජ්‍යලයන්, ඒ වගේම රාජ්‍ය හා වෙනත් බාහිර ආයතන අපිට මේ බාහිර සන්නිවේදනයේ පාර්ශ්ව කරුවන් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ අභ්‍යන්තර සන්නිවේදනයට සාපේක්ෂව සන්නිවේදයේ සිදුවන වාර ගන්න අඩුයි. මතක ඇති අපි අභ්‍යන්තර සන්නිවේදනය කිව්වා ව්‍යාපාර කටයුතු ඉටු කර ගැනීම සඳහා මේ සන්නිවේදනයේ අත්‍යවශ්‍ය වන නිසා අර වාර ගන්න වැඩි කිව්වා. මෙතෙන්දී අපි කියනවා අභ්‍යන්තර සන්නිවේදනයට සාපේක්ෂව බාහිර සන්නිවේදනයේදී සිදුවන වාර ගණන අඩුයි. ඒ වගේම තමයි මේ සන්නිවේදනයේදී හුඟක් වෙලාවට යවන්නා ලබන්නා අතර සාපේක්ෂව වැඩි දුරක් පවතිනවා. ඒ කියන්නේ දුරස්ථභාවය වැඩි. එහෙනම් අපි අර සන්නිවේදන මාධ්‍ය ක්‍රම ගැන අභ්‍යන්තර සන්නිවේදනය කතා කරා වගේම අපි බලමු එහෙනම් බාහිර සන්නිවේදන මාධ්‍ය වලදී මොන වගේ සන්නිවේදන ක්‍රමද යොදා ගන්න කියලා. එහෙනම් අපි වාචික, ලිඛිත, විද්‍යුත්, ඒ වගේම සංඥා හා සලකුණු මාධ්‍ය හැටියට හඳුනගත්තානේ. එහෙනම් වෙනස් වෙන්නේ මෙතනදී සන්නිවේදන ක්‍රම. මාධ්‍ය අභ්‍යන්තර වුණත් බාහිර වුණත් සන්නිවේදන මාධ්‍ය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ සන්නිවේදන ක්‍රම. එහෙනම් වාචික සන්නිවේදන මාධ්‍යයේදී බලමු ක්‍රම හැටියට රැස්වීම, සාකච්ඡා, වැඩමුළු, සම්මන්ත්‍රණ. ඒකද යොදා ගන්න පුළුවන්. එතකොට අර අභ්‍යන්තරයේ වගේම බාහිරෙත් සමහර ක්‍රම සමානතාවයක් දකින්න ලැබෙනවානේ. ලිඛිත ගත්තාම චක්‍රලේඛන, ලිපි, අත්පත්‍රිකා, පෝස්ට, බැනර් වගේ වගේ දැන්වීම් මේව අපිට ගන්න පුළුවන් ක්‍රම හැටියට. විද්‍යුත් හැටියට ගත්තාම ෆැක්ස්, ඩිජිටල් පුවරු, ඉන්ටර්නෙට් කියන අන්තර්ජාලය, ඊමේල්, ගුවන් විදුලිය, රූපවාහිනිය, දුරකථනය, ශබ්දවාහිනී මේව අපිට විද්‍යුත් මාධ්‍යයට සන්නිවේදන ක්‍රම හැටියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ සංඥා හා සලකුණු ගත්තාම සන්නිවේදන ක්‍රම තමයි මාර්ග සංඥා, ඒ වගේම විවිධ සංකේත හා සලකුණු, හැසිරීමේ සංඥා, ඇසරුම් සංකේත, මෙන්න මේ වගේ දේවල් යොදා ගන්නවා. එහෙනම් දැන් අභ්‍යන්තර සන්නිවේදනය සම්බන්ධයෙන්ුත් බාහිර සන්නිවේදන සම්බන්ධයෙන්ුත් දුරපුතාලට අවබෝධයක් ලැබෙන්නේ නැති. අපි පොදුවේ ගමු මේ ව්‍යාපාරයෙන් භාවිත කරන විවිධ සන්නිවේදන මාධ්‍ය වගේම ක්‍රම පිළිබඳව පොදුවේ කතා කරමු. දැන් කලින් කිව්වේ අභ්‍යන්තරයි බාහිරයි කියලා වෙන් කරලා මේ කතා කරේ. දැන් අපි පොදුවේ ඒ ටික ගොනු කරගෙන මේ සන්නිවේදන මාධ්‍යයයි සන්නිවේදන ක්‍රමයි ගැන කතා කරමු. එහෙනම් වාචික එක සන්නිවේදන මාධ්‍යයක් තමයි වාචික. එහෙනම් ඒ තුළ අපි දැක්කා රැස්වීම් කරන එක, සාකච්ඡා කරන එක, වැඩමුළු පවත්වනවා, සම්මන්ත්‍රණ, දුරකථන සංවාද, ශබ්ද විකාශන යන්ත්‍ර, මේ වාචිකව අදහස් පණවිඩ තොරතුරු ලබා දීමේදී ක්‍රම හැටියට එහෙනම් යොදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ලිඛිත සන්නිවේදන මාධ්‍ය. ලිපි ගැන, ඒ වගේම දැන්වීම් පුවරු, චක්‍රලේඛන, අත්පත්‍රිකා, ඒ වගේම පුවත්පත්, සංගරා, බැනර්, පෝස්ටර් පිළිබඳව අපිට ඒ කතා කරන්න පුළුවන්. මේ ලිඛිත සන්නිවේදන මාධ්‍ය සඳහා සන්නිවේදන ක්‍රම විදිහට එහෙනම් ලිඛිතව ලබා දෙනකොට මේ ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකත් අපි ගොනු කරලා කතා කරන්නේ. අභ්‍යන්තර බාහිර සන්නිවේදනයේ එකට එකතු කරලා තමයි මෙතනදී කතා කරන්නේ. ඒ වගේ තමයි අපි හඳුනගත්තා විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය ගැන. එහෙනම් ඒ සඳහා අපිට මොන වගේ සන්නිවේදන ක්‍රමද භාවිතා කරන්න පුළුවන් කියලා බලමු. ශබ්ද විකාශන යන්ත්‍ර, නැත්නම් ශබ්ද වාහිනී යන්ත්‍ර කියලාත් කියනවා. ඩිජිටල් පුවරු, ඊමේල්, ඒ වගේම ෆැක්ස්, ගුවන් විදුලිය, රූපවාහිනිය, SMS, Facebook, නේද, දුරකථනය, ඉමෝ, මේ වගේ දේවල් අපිට විද්‍යුත් සන්නිවේදන ක්‍රම හැටියට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් තව අපි මාධ්‍යයක් කතා කරා, සංඥා හා සලකුණු. එහෙනම් මේ තුළ අපිට ගන්න පුළුවන් සමහර වෙලාවට සංකේත හා සංඥා කියලාත් කියනවා. මාර්ග සංඥා, හැසිරීමේ සංඥා, ඔය දැකලා ඇති. දැන් අපි මාර්ගයේ යනකොට ඇති මාර්ග සංඥා දකින්න තියෙනවානේ. ඒ වගේම ඔය ඇසරුම් සංකේත, ඔය භාණ්ඩ ඇසරුම් වල නුයෙක් සංකේත තියෙනවා. අන්න සංඥා හා සලකුණු යටතේ. ඒ වගේ තමයි සීනුව, දැන් පාසල පටන් ගන්න වෙලාව, ඒ වගේම කාලච්ඡේද වෙන වෙන වෙලාව, විවේක කාලය, ඒ වගේම අවසන් වෙන වෙලාව, අන්න මේවා පිළිබඳ සීනුව වෙන්නේ දැන්. ඒවා සංඥා හා සලකුණු හැටියට අපි කතා කරනවා. එහෙනම් මෙතනේ තමයි අවබෝධ වෙන්නේ නැති සමහර සන්නිවේදන මාධ්‍ය සඳහා යොදා ගන්නා සන්නිවේදන ක්‍රම. අපි හතරක් හඳුනගත්තනේ මාධ්‍ය. වාචික, ලිඛිත, විද්‍යුත් ඒ වගේම සංඥා හා සලකුණු කියන. එතකොට මෙන් දුරකථන සංවාද ගත්තහම ඒක වාචික වගේම විද්‍යුත් මාධ්‍යයටත් අයිති වෙනවා. ඊමේල් ගත්ත ඒක විද්‍යුත් වගේම ලිඛිත මාධ්‍යයටත් ගන්න පුළුවන්. ස්කයිප් වගේ ගත්තහම ඒක විද්‍යුත් වාචික ලිඛිත කියන මාධ්‍යයන්ට ගන්න පුළුවන්. එහෙනම් මේ සංනිවේදන ක්‍රම එක් සංනිවේදන මාධ්‍යයට පමණ සීමා කරන්න අපහසු බව තේරෙනවානේ. මේකත් ඒක අපි දැනගත්තා. මේ සමහර වාචික කියන සංනිවේදන ක්‍රම විද්‍යුත් වලටත් වෙනවානේ. ඒතර ඒ නිසා අපිට අර සමහර මාධ්‍යයන් එක් සංනිවේදන මාධ්‍යයකට, ඒ කියන්නේ ක්‍රම එක් සංනිවේදන මාධ්‍යයකට සීමා කරන්න බෑ. එහෙනම් අපි ඊළඟට බලමු දුවේ පුතේ, මේ සංනිවේදන ක්‍රියාවලිය හා මූලිකාංග පිළිබඳව. මේ සංනිවේදනයේ තනි ක්‍රියාවක් නෙමේ, පොදු මූලිකාංග කිහිපයක එකතුවකින් තමයි මේ සකස් වෙලා තියෙන එක ක්‍රියාවලියක් විදිහට. එහෙනම් සංනිවේදන ක්‍රියාවලිය ගත්තාම මේකේ මූලිකාංග තියෙනවා. අපි විශේෂයෙන්ම හඳුනා ගන්නවා මූලිකාංග 6ක්. පණිවිඩය යවන්නා ඉන්නවා. ඒ වගේම පණිවිඩය තියෙනවා. මාධ්‍යයක් තියෙනවා. ඒ වගේම පණිවිඩය ලබන්නා ඉන්නවා. ඊළඟට ප්‍රතිචාරය දැක්වීම. ඒ වගේම ප්‍රතිපෝෂණය. මේ මූලිකාංග 6ක් මේ ක්‍රියාවලිය තුළ දකින්න තියෙනවා. පණිවිඩය යවන්නා කියලා කියන්නේ පණිවිඩය ලබා දෙන පුජ්‍යලයා හෝ ආයතනය. පණිවිඩය කියලා කියන්නේ යවන්නා විසින් සපේන තොරතුරු. මාධ්‍ය කියලා කියන්නේ පණිවිඩය යැවීම සඳහා යොදා ගන්නා සංනිවේදන මාධ්‍ය. හොඳට මතක තියාගන්න, මෙතන මාධ්‍ය කිව්වහම අර අපි කිව්වේ වාචික, ලිඛිත, ඒ වගේම විද්‍යුත් සංඥා හා සලකුණු කියලා. ඒ මාධ්‍ය තමයි මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. දුවල පුතාලා වරද්දන එකක් තමයි අපි ඉදිරියේදී අපි කතා කරනවා ප්‍රශ්න පත්‍රවලදී මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. මාධ්‍ය කියලා ඇහුවාම ඒව නෙමෙයි ලියන්නේ. දුරකථනය, ලිපි, රූපවාහිනිය, ගුවන් විදුලිය, ඒ වගේ දේවල්. හොඳමත් තියාගන්න, මාධ්‍ය කිව්වහම ලියන්න ඕනේ වාචික, ලිඛිත, විද්‍යුත් සංඥා හා සලකුණු කියන ඒවා තමයි මාධ්‍ය හැටියට ලියන්න ඕන. ඊළඟ පණිවිඩය ලබන්නා, ඒ කියන්නේ පණිවිඩය ලබන තැනැත්තා තමයි අපි කියන්නේ පණිවිඩය ලබන්නා කියලා. සමහර වෙලාවට ඔය ග්‍රාහකයා කියලා තමන්ට ඇහිලා ඇති. ඊළඟ ප්‍රතිචාරය දැක්වීම, නැත්නම් ප්‍රතිචාරය, ඒ කියන්නේ පණිවිඩය ලබා ගන්න කෙනා පණිවිඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය තමයි අපි කියන්නේ ප්‍රතිචාරය කියලා. ඊළඟට ප්‍රතිපෝෂණය, يعني ලැබුණු පණිවිඩය ලැබුණු බවට හරි තේරුම්ගත් බවට හරි ලබන්නාගෙන් යවන්නා වෙත වාචිකව හෝ වාචික නොවන මාර්ගයකින් ලැබෙන ප්‍රතිචාරය තමයි අපි කියන්නේ ප්‍රතිපෝෂණය කියලා. එහෙනම් දැන් මූලිකාංග පිළිබඳව දැනගත්තා, ක්‍රියාවලිය පිළිබඳවත් මේ දුවල පුතාලා දැනගත්තා. මේක රූප සටහනකින් ඇඳදාම යවන්නා, පණිවිඩය, මාධ්‍ය ලබන්නා කියලා උඩ තීරුවේ ගන්නවා. ඊට පහලින් ගන්නවා ප්‍රතිචාරය, ප්‍රතිපෝෂණය. ක්‍රියාවලිය ඇහුවාම ඊතල සම්බන්ධතාවයත් අනිවාර්යයෙන්ම ඕනේ. එහෙනම් අපි මේ සංවේදන ක්‍රියාවලියට අයත් මූලිකාංග පිළිබඳවත් හඳුනාගත්තා. එහෙනම් අපි මේ සංවේදනයේ අවසාන කොටස හැටියට සුදුසු සංනිවේදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව එහෙනම් අපි කතා කරමු. ඕනෑම පුජ්‍යලයකට වෙන්න පුළුවන්, ආයතනයකට වෙන්න පුළුවන්, තම සංනිවේදන කාර්ය සඵලදායීව වගේම කාර්යක්ෂමව සිදු කරගන්න සංනිවේදන ක්‍රමයක් තෝරා ගන්නකොට සලකා බලන කරුණු කීපයක් පිළිබඳව තමයි එහෙනම් මේ කතා කරන්නේ අපි. සුදුසු බව නැත්තම් ගැළපෙන බව. සංනිවේදනය කිරීමට බලාපොරොත්තු වන තොරතුරු වලට අනුව, ඒ වගේම සංනිවේදනයේ අරමුණ අනුව සුදුසු සංනිවේදන ක්‍රමයක් තෝරා ගැනීම අවශ්‍ය වෙනවා. තව සලකා බලන කරුණක් තමයි වේගවත් බව. යවුන් ලබන තොරතුරු කොතරම් ඉක්මනින් යැවිය යුතුද කියලා ඒ මත තමයි සුදුසු සංනිවේදන ක්‍රමයක් තෝරා ගන්න වෙන්නේ. ඒ වගේම තමයි පිරිවැය. සංනිවේදය සඳහා දැරීම සිදුවන මුළු වියදම සලකා බලනකොට වැදගත් සාධකයක් වෙනවා මේ පිරිවැය. නූතන තාක්ෂණයේ දියුණුව නිසා පිරිවැය අඩු සංනිවේදන ක්‍රම වර්තමානයේදී බිහි වෙලා තියෙනවා. මේ දුවල පුතාල දන්නවා. SMS කෙටි පණිවුඩ සේවය පිරිවැය ඉතාමත් අඩුයි. තව වැදගත් කරුණක් තමයි පැහැදිලි බව. යවනු ලබන පණිවිඩය ලබන්නාට පැහැදිලි ලෙස තේරුම් ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. තව කරුණක් තමයි භාවිත කිරීමේ පහසුව. මේකට මේ යොදා ගැනීමේ පහසුව කියලත් කියන්න පුළුවන්. යොදා ගන්නා සංනිවේදන ක්‍රමය යවන්නාට වගේම ලබන්නාටත් එයාගේ තියෙන දැනුම හා කුසලතාවය මත පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි තේරුම් ගත හැකි වීම. එහෙනම් දුවේපතේ සංනිවේදන ක්‍රමයක් තෝරගන්නකොට මෙන්න මේ අපි සාකච්ඡා කරා වගේ කරුණු පිළිබඳව සලකා බලන්න වෙනවා. එහෙනම් දුවේපතේ අද එහෙනම් අපි ඉගෙන ගත්තා රක්ෂණයේ පිළිබඳව. ඊයගම දැන් සාකච්ඡා කරා අපි සංනිවේදනයේ පිළිබඳව. එහෙනම් අපිට මේ පාඩමේදී ප්‍රවාහන සේවාව පිළිබඳව කතා කරන්න තියෙනවා. අපි එහෙනම් ඉදිරි වැඩසටහනකදී ප්‍රවාහනය පිළිබඳව, ප්‍රවාහන සේවා පිළිබඳව කතා කරමු. එහෙනම් අද දවසේ මේ වැඩසටහන නිමා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්, සුබ දවසක්.